මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්මක ශීලයේ සමාදන්වෙන් නමස්කාරයකින් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං, සමන්ත චක්කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, අහෝ බුද්ධා අහෝ ධම්මා අහෝ නෝ සත්තු සම්පදා, යත් ඒතාදිසං ධම්මං සාවකෝ සච්චිකාහිති, අසංඛේයේසු කප්පේසු සක්කායාධිගතාහු, තේසමයං පච්චිනකෝ චරිමෝයං සමුස්සයෝ, ජාති මරණ සංසාරෝ නති දානි පුනම් භවෝ. සදහවත් පින්නතුනි, කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ චිත්තගතික ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා අතර ඒතදග්‍ර තනතුර බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත්තු ස්වාමීන් වහන්සේ නමක්. අවස්ථානුකූල උපමා නිදර්ශන දක්වමින් විචිත්‍රාන්දමින් ධර්ම දේශනා කිරීමේ හැකියාවයි චිත්ත කතික වචනෙන් හැඟෙන්නේ. අරහත්ය ලැබුවට පස්සේ ඒ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ රත්නත්‍රයේ ගුණ අගය කරමින් වදාළ හැටියට තේර ගාථා පාලිය සඳහන් වෙන ගාථා දෙකක් වූ අද අපි මාතෘකාව හැටියට ඉදිරිපත් කරගත්තේ. මේ ගාථාවේ අහෝ කියන නිපාත පදයේ දීලා තියෙන්නේ ආශ්චර්ය හඟවන අර්ථය. අහෝ බුදුරජාන් වහන්සේලා කෙතරම් ආශ්චර්යවත්ද, අහෝ උන්වහන්සේලාගේ ධර්ම කෙතරම් ආශ්චර්යවත්ද, අහෝ අපට ලැබී ඇති ශාස්ත්‍ර සම්පත්තිය කෙතරම් ආශ්චර්යවත්ද, යම්බදු ශාස්ත්‍ර සම්පත්තියක් තුළ යම්බදු ශාසන බ්‍රහ්මචාර්යාවක් තුළ මෙබඳු ධර්මයක් ශ්‍රාවකයන් වහන්සේ නමක් ශ්‍රාවක කෙනෙක් සාක්ෂාත් කරන්නේද, අන්න එබඳු ශාස්ත්‍ර සම්පත්තිය. ඊළඟ ගාථාව කියන්නේ අසංඛ්‍ය ගණන් කල්පවල සක්කාය නම් වූ පංචුපාදානස්කන්ධ මට ලැබිලා තියෙනවා, පහළ වෙලා තිබෙනවා. ඒ වායින් මේ අවසාන පංචුපාදානස්කන්ධයයි අවසාන සක්කායයයි මේ අන්තිම ශරීරයයි ජාති මරණ සංසාරයක් නැවත භවයක් නැත. ඔන්නේ ගාථා දෙකින් අදහස. ඉතින් මේ ගාථා දෙක තුළින් කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ නිදර්ශනය කරගෙන ඒ රත්නත්‍රයේ ගුණ අගය කරලා තියෙන ඉතාම ලස්සනට. කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගේ ඒ විචිත්‍ර කතිකත්වයේ වගේම උන්වහන්සේගේ ජීවිත ප්‍රවෘත්තියෙත් යම් යම් විචිත්‍ර ලක්ෂණ තියෙනවා. ඔය අපදාන පාළිය ආදී ග්‍රන්ථවල සඳහන් වෙන හැටියට ඒතදග්‍ර තනතුර ලැබපු අනිත් ස්වාමීන් වහන්සේලා වගේම මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ අතීත බුද්ධ ශාසනවල ඒ தත්ත්වයේ පතාගෙන දීර්ඝ කාලයක් පාරමී ධර්ම පිරු කෙනෙක් හැටියටත්, අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජගහනුවර සිටු දිනේකගේ පුත්‍රයෙක් හැටියට උපන් බවත් සඳහන් වෙනවා. ඒ උත්පත්ති පිළිබඳව මෙහිමයි සඳහන් වෙන්නේ. ඒ සිටු දිනිය මහණ වීමට ලොකුම ඕනෑකමක් ඇතිව භික්ෂුණියක් වෙන්න මව්පියන්ගෙන් අවසර ඉල්ලුව නමුත් මව්පියන් අවසර දුන්නේ නැහැ. ඒ වෙනුවට යම් කිසි කෙනෙකුට පාවා දුන්නා. පාවා දීලා වැඩි කලක් යන කලින් ඒ සිටු දියණිය ස්වාමි පුරුෂයාගෙන් අවසර ලබාගෙන මෙහි නිසස්නේ පැවිදි වුණා. නමුත් ඒ වන විට ඇය ගර්භිණීව සිටි බව ඇය දැනගෙති හිටියේ නැහැ. දරුගැබ මෝරණකොට ඒ භික්ෂුණීන් වහන්සේලා ඇය ගැන සැක කරලා දේවදත්ත ස්තවරයන්ට මේක දැන්වුවා. දේවදත්ත ස්තවරයන් කිව්වා මේ භික්ෂුණිය සිවුරු අරවන්නේ කියලා. නමුත් ඒ මහාවර්ගාශෝ මාතාව කියලා කියමු, ඒ භික්ෂුණිය බුදුරජාණන් වහන්සේ ළඟට මේක යොමු කරාම, යොමු කරන්න සැලැස්සුවාම ඔන්න බුදුරජාණන් වහන්සේ විනය පිළිබඳ විනයධර භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර උපාලි ස්තවරයන් වහන්සේට පැවරුවා මේ ප්‍රශ්නය විසඳන්න. උපාලි ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ සැවැත් නුවර වාසීනුත් විසාකා මහ උපාසිකාවනුත් කැඳවලා රජු සහිත පිරිස මැද තිරයක් මැද විසාකාවලාවා මේ භික්ෂුණිය පරීක්ෂා කරන සලස්වලා නිගමනය කළා ඒ විසාකා මහ උපාසිකාව ඒ ජබ ගිහි කාලේ පිහිටි එකක් කියලා, ඇය නිර්දෝෂීය කියලා. ඉතින් නිසි කාලයේදී මෙහෙන ඒ ආරාමයේදීම මේ දරුවා බිහි වුණා. පසේනිති කොසල් රජ්ජුරුවෝ මේ දරුවා ඇතිදෙඩි කිරීම භික්ෂුණීන් වහන්සේලාට පරිබෝධයක් හරදරයක් කියලා පසේනිති කොසල් රජ්ජුරුවෝ බාරගත්තා මේ දරුවා ඇතිදෙඩි කරන්න. ඒක නිසා කුමාරකාශ්‍යප නම් ලැබුණා කියලා කියනවා. ඒ වගේම මේ කුමාරයා අවුරුදු 7 පැවිදි බිමටපත් වුණා. උන්වහන්සේ සම්බන්ධයෙන් ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වෙන වැදගත් සූත්‍රයක් තිබෙනවා, වම්මීක සූත්‍රය කියලා මැදුම් සංගියේ. ඇත්ත වශයෙන්ම ඒක උන්වහන්සේගේ දේශනාවක් නොවේ. එතන තියෙන්නේ එක්තරා ඒ කුමාරකාශ්‍යප එතකොට රහත් වෙලත් නැහැ උන්වහන්සේ, ඒ ස්වාමීන් වහන්සේ එක දවසක් අන්ධවනේ රාත්‍රී කාලයේ භාවනා කරන අතරේ දේවතාවෙක් ඇවිල්ලා මහා ගැඹුරු ප්‍රහේලිකා විදිය ප්‍රශ්න 15ක් හුඹක් පිළිබඳ උපමා රූපකාර්ථවත් මහා ගැඹුරු ප්‍රශ්න 15ක් කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළා. මේ ප්‍රශ්න වලට වෙන කෙනෙකුට මේ ලෝක ධාතුවේ උත්තර දෙන්න බෑ, බුදුරජාණන් වහන්සේට විතරයි උත්තර දෙන්න පුළුවන්. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කිව්වා. ඒ වගේම කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්න ඇහුවාම අන්න බුදුරජාණන් වහන්සේ දීපු විවරණය තමයි වම්මීක සූත්‍රයේ සඳහන්. අපදාන පාළිය කියවෙන හැටියට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ යඹුරු විවරණය අහලා ඒක එහෙම නැත්නම් ඒක උපකාර වුණා කියනවා කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට රහත් වෙන්න. ඉතින් මේ චිත්ත කතික වශයෙන් ඒතදග්‍ර තනතුර ලැබුණ නමුත් අද දකින්න ලැබෙන මේ සූත්‍ර දේශනා අතර කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගේ චිත්ත කතික බව හෙළිවෙන එකම සූත්‍රය දීර්ඝනිකායේ පායාසි සූත්‍රය. ඒක ඊටාම දිග සූත්‍රයක්. උපමා රාශියක්, උපමා කතා රාශියක් තියෙන සූත්‍රයක්. අපි ඒකෙන් මේ වෙලාවට ගැලපෙන උපමා කීපයක් විතරක් එළියට ගන්න බලමු. එතකොට මෙහෙමයි ඒ කතාන්තරය සඳහන් වෙන්නේ. මේ ඒ ඇත්ත වශයෙන් පායාසි සූත්‍රය උගතුන්ගේ මතය අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ දේශනා කර සූත්‍රයක් බවයි පෙනෙන්නේ. එතකොට ඒ කාලේ වෙනකොට මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ වයෝවෘද්ධ දරු කටයුතු තත්ත්වයක හිටියා තියෙනවා. මෙහෙමයි සඳහන් වෙන්නේ. කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ එක් අවස්ථාවක 500ක් සංඝ පිරිස පිරිවරාගෙන කොසල් රටේ චාරිකාවේ වැඩම කරන අතරේ සීතාවියානුවරට වැඩම කළා. සීතාවියානුවර උතුරෙන් පිහිටි සිංසපාවන කියලා කියන ඒ අට්ටේරිය වණයක ලඟුම් ගත්තා, නවාතැන් ගත්තා. ඊළඟට මේ සීතාවියානුවර ගැන කියවෙනවා ධර්ම මේ පොතේ. මෙහෙම සීතාවියා නගරයට අධිපතිව සිටියේ පායාසි රාජඤ්ඤ නමින් පසේනිති කොසල් රජුර පත් කළ ප්‍රාදේශීය පාලකී රජෙක් නෙමෙයි රාජඤ්ඤ නමින් හැඳින්වෙනවා. ඉතින් ඒ පාලකයා පිළිබඳ විශේෂ දේ සඳහන් වෙන්නේ ඒ පාලකයා මහ බරපතල මිත්‍යා දෘෂ්ටියක් දැඩිව ගත්ත කෙනෙක්. මොකද්ද එයා දැඩිව ගත්ත දෘෂ්ටිය? පරලොවක් නැත, ඕපපාතික වශයෙන් උපදින සත්වයින් නැත, හොඳ නරක කර්මවල විපාක නැත කියන මහා භයානක පාප කර්මයක් දෘෂ්ටියක් අරගෙන හිටිය කෙනෙක් ඔය පායාසි රාජඤ්ඤ. ඉතින් ඊළඟට මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. අර ඒ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ වැඩියයි කියන ප්‍රවෘත්තිය පැතිර ගිහා ගිහිල්ලා තියෙන ගියාම ඒ සේතාව්‍යානුවර මෙන්න මෙහෙම පඬිත වික්ත මේධාවී චිත්තකතික වයෝවෘද්ධ මේ ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් වැඩලා ඉන්නවා. උන්වහන්සේ මේ පිළිබඳව කීර්තිරාවේ පැතිර ගිහිල්ලා ඒ සේතාව්‍යාව නගරවාසීන් පිරිස් හැදිලා උන්වහන්සේ දැකීමට ඒ සිංසපාවණයට යන අතරේ ඒක දැක්කා. අර පායාසි රාජඤ්ඤ දවල් කාලේ දිවාවේ දවල් කාලේ නිදා ගන්න අවස්ථාවේ ඒ පිරිස යනවා දැකලා ඒ අර තමන්ගේ දොරටුපාලයාගෙන් ඇහුවා කොහෙද මේ පිරිස් ගන්න කියලා. එතකොට දොරටුපාලයා කිව්වා මෙන්න මෙහෙම කුමාරකාශ්‍යප කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩලා පිරිස යනවා කියලා. එතකොට පායාසි රාජඤ්ඤ අර පුරුෂයාට කියනවා සේවකයාට, එහෙනම් ගිහිල්ලා ඒ පිරිසට කියන්න මේ පායාසි රාජඤ්ඤයත් එනකන් යන්න එපා, මමත් එනවා ඒගොල්ලෝ යන්න. අර ඒ ශ්‍රමණයා පරලොවක් ඇත, උපපාතික සත්වයින් නැත, හොඳ නරක කර්මවල විපාක ඇත කියලා මේ බොරු ප්‍රචාරයක් කරලා මේ මෝඩ බමුණන් රවට්ටන්න කලින් මමත් යන්න ඕන කියලා ඔන්න එහෙම ගියේ. ගිහිල්ලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අර පිරිසත් එක්කම ගිහිල්ලා කුමාරවාස ස්වාමීන් වහන්සේට එක සතුරු සාමිච්චි කරලා ඔන්න ඊළඟට කෙලින්ම කිව්වේ තමන්ගේ දෘෂ්ටිය. මම මගේ මතය කස්සපය මගේ මතය මේකයි, පරලොවක් නැත, ඕපපාතික වශයෙන් උපදින සත්වයින් නැත, හොඳ නරක කර්ම විපාක නැද්ද. එතකොට කුමාරකාශ්‍යපට මෙහෙම දෘෂ්ටියක් මං ආලා නැහැ, මේක නම් වැරදි දෘෂ්ටියක් කියලා ඉස්සෙල්ලාම ඇහුවේ මේ ඉරහඳ ඒවා මේ ලෝකෙට අයිති දේවල්ද කියලා. එතකොට කියනවා පරලෝක කියන්නේ මේ ලෝකෙට නෙවෙයි, ඒවා ඈත දිව්‍ය ඉහළ ලෝකෙකට අයිති කියන එක පිළිගන්නවා. එතකොට අහනවා මොකද මෙහෙම ඔබ දෘෂ්ටියක් ගත්තේ කිව්වහම ඔන්න ඊළඟට එතන ඉඳලා මහා දීර්ඝ සාකච්ඡාවක් යනවා. කුමාරකාශ මහරහතන් වහන්සේගේ ඉවසීමේ ශක්තියත් ඒ විචිත්‍ර ප්‍රතිභාණයත් හෙළිවෙන දීර්ඝ කතා සමහර උපමා කතා හරිම දිගයි. ඔන්න මෙහෙමයි ආරම්භ වෙන්නේ. ඉතින් අර ඒකට නිදර්ශනයක් මොකද මෙහෙම තීරණයක් ගත්තේ කිව්වහම මේ විදිය වැරදි අදහසක්. ඒකට මේ පායාසි රාජඤ්ඤ කියනවා එයා කරපු අපි හිතමු පරිේශන වගේ දේවල්. ඉතින් මේ රාජඤ්ඤ කියනවා ඔන්න මගේ හිත මිත්‍ර ඥාතීන් ඉන්නවා මේ ඔය දස අකුසල්ම කරන ප්‍රාණඝාත අදින්නා දාන ආදී දස අකුසල් කරන මගේ ඥාතීන් මිත්‍රයින් මිය යන ආසන්න අවස්ථාවේ ගිරන් වෙලා මිය යන අවස්ථාව මම ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ ගිහිල්ලා මැරිලා නිරේ එහෙම උපන්නොත් මට ඇවිල්ලා කියන්න පරලොවක් තියෙනවා ඒ කාරණේ කියලා. මම එහෙම කිව්වට මොකද කවුරුවත් තාම මට ඇවිල්ලා කිව්වේ නැත පරලොවක් තියෙනවා. අන්න ඒක අනුවයි මේ පායාසි රාජඤ්ඤ කියන්නේ පරලොවක් නැත කියලා. එතකොට ඉතින් ඒකට කාශ්‍යප ස්වාමීන් වහන්සේ දෙන උපමාව මෙහෙමයි. දැන් රාජඤ්ඤ ඔබ ඔය ඒ අපි හිතමු ඔය රාජපුරුෂය කියමු, එයාගේ ඉන්න සේවකාය යම් කිසි වැරැද්දක් කර අපරාධකාරී කල්ලගෙන එනවා, මේකට දඬුවම් පමනන්න මේ මිනිස්යාට කියලා. එතකොට ඔබ දඬුවම හැටියට දෙනවා, එයිට මෙයාට රහණකින් බැඳලා වදබෙර ගහමින් ගෙනහිල්ලා නගරේ දකුණු දිසාවේ ඒ මිනිසුන් මරණ තැන තියලා මර බෙල්ල කපලා මරන්න කියලා. එහෙම කිව්වහම ඒ අර වදකයෝ මේ අය බැඳගෙන මේ පුරුෂයා බැඳගෙන ගිහිල්ලා පිසකදාන්න ගිහිල්ලා ඉඳගත්තාම අර පුරුෂයාට කියන්න පුළුවන්ද ඒ වදකෙයින්ට ටිකක් ඉන්න මම මගේ ඥාතීන්ගෙන් මිත්‍රයින්ගෙන් අවසර සමුහ අරගෙන ඉනකම් කියලා එහෙම බේරෙන්න පුළුවන්ද? ඔන්න බෑ කියලා කියනවා. එතකොට කියනවා රාජාඥය මනුෂ්‍ය වූ ඒ මනුෂ්‍යයාට හොරාට ඒ අයගෙන් චෝර ඝාතකින්ගෙන් අවසර ලැබෙන්නේ නැත්නම් නිරයට ගියාට පස්සේ නිරය පල්ලංගෙන් අවසර ලබා ගන්න පුළුවන්ද මට මේ රාජාඥයට මේ කාරණේ කියලා කන් ඉන්න කියලා. එතකොට ඔන්නේ බැරිය කියලා කිව්වා. ඒ වුණාට මොකද මෙයා රාජාඥයා කියනවා ඒ වුණාට සාමිනි මම මගේ දෘෂ්ටිය පිහිටලා ඉන්නවා නැවතත් කියනවා. එතකොට ඔන්නේ ඊළාට මොකද ඒකට හේතුව කියනවා. ඔන්නේ තව හේතුවක් දෙනවා. ඒක ඒ විදිහටමයි යන්නේ. ඊළඟට කියනවා අර කිව්වේ දස අකුසලනේ. දස කුසල් කරන ඒ ප්‍රාණඝාතාදීන් වැලකී සිටින ඉන්න මගේ හිත මිත්‍රාදීන් ළඟට ගිහිල්ලා. ඒත් මරණ අවස්ථාවේදී මං කියනවා ඔයගොල්ලෝ ගිහිල්ලා දිව්‍ය ලෝකේ උපන්නොත් අවිල්ල මට කියන්න. අර විදිහටම හිතාගන්න මේ පින්නතුන්. එතකොට ඒ අය කවුරුවත් මෙතෙක් ආවේ නැත. මම එහෙම කිව්වට මොකද මට පණිවිඩය දෙන්නේ. එතකොටත් ඉතින් ඇයි ආසව සාන්නාද කියන්නේ අසුචි වලක වැටිච්ච මිනිහ ඕකෙන් ගොඩ අරගෙන හොඳට හොනාවලා ඕදලා ගත්තට පස්සේ ආයි අසුචි වලට යන්නේ නැතුවගේ මේ මනුෂ්‍ය ලෝකෙන් ගිහිලා දිව්‍ය ලෝකේ දිවි සම්පත් නිදන කෙනා මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ඔය රාජඤ්ඤයට ඕක කියන්න එහෙසෙන්නේ නැහැ කියලා. ඒකට වාදාලම තවත් එකක් තියෙනවා. අර රාජඤ්ඤය කියනවා මේ ශ්‍රමණ බ්‍රාහ්මණින් කියනවායි පංචශීලයේ හරියට රැක්කොත් තෞතිසා දිව්‍ය ලෝකෙ උපදිනවා. කෝ ඒ බඳු අයටත් මම කියනවා පංචශීලයේ හරියටගෙන ගිහිල්ලා තෞතිසා දිව්‍ය ලෝකෙ උපන්නොත් ඇවිල්ලා කියලා. එතෙන්දිත් ඒ කවුරුවත් කියන්නේ නැහැ කිව්වම මොන අපේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියනවා තෞතිසා දිව්‍යලව ආයුෂ පිළිබඳව කියනවා මනුෂ්‍ය ලෝකේ වර්ෂ 100ක් ඒක එක දවසයි. එතකොට ඒ දිවි ලෝකේ උපන්නාට පස්සේ කෙනෙක් ඔය කියාපු පණිවිඩය ඉෂ්ට කරන්න දැන් දවස් දෙකක් සැප විඳලා එනවා කියලා හිතුවොත් මේ මනුෂ්‍ය ලෝකේ එතකොට ඔබ ජීවත්ව ඉන්නවද නැත කියලා කියනවා. ඉතින් අන්නේ බඳුවේ උත්තර වලින් ඉතින් කියනවා ඔහොම කියන අතර ඔන්න තව ඊළඟට තව මෙයා කරපු පර්යේෂණයක් කියනවා. කොටිම කියතොත් පින්වතුනි දැන් මේ කාලේ භෞතික විද්‍යාඥයින් මොන්ටර කලුම් කල්පනා කරන්න භෞතික විද්‍යාඥයින් ඊට වඩා දියුණු යන්ත්‍ර සූත්‍ර ආදීන් සිතේ ක්‍රියාකාරීත්වය දැනගන්න කරන පරේෂණවල ආදි පුරුෂයා වගේ පායාසි රාජඥය. ඔන්න ඊළඟට කියන එකෙන් තේරුම් ගන්න. මේ පායාසි රාජඥය කියන තමා කරපු පරේෂණිකුත් ඒකේ ප්‍රතිඵලත්. කොහොමද? මා ළඟට ගෙන ඔන්න අර වගේ අපරාධකාරී ගෙනවා. මම කියන මිනිසුන්ට කියනවා ඒ පුරුෂයා මහා හැලියක දාලා වහලා දැඩි හැමකින් ඒ මුව පිට වහලා මැටි වලිනුත් ඒක වහලා හොඳට මුව පිට උදුනක තියලා ගිනි දල්වන්න කියලා. අර පුරුෂයා මැරෙන වෙලාව වෙනකොට මම හිමීට ඇරලා බලනවා මේ හැලිය ජීවය පිට වෙනවද කියලා. මම එහෙම කරාට මොකද මේ පරිේශණයේ ප්‍රතිඵලය මට නම් පේන්නේ ජීවයක් පිට වෙනවා. ඉතින් ඔන්න ඔහම හරි මෝඩ මේ පරිේශණය. ඉතින් එතකොට ඔන්න ආකාශ සායනාංශය ආන දෙන පිළිතුර ටිකක් හිතලා බලන්න වටිනවා. උන්වහන්සේ අහනවා රාජාඤ්ඤ ඔබ මතකද ඔබ දවල් කාලයේ නින්දට ගිය අවස්ථාවල් නින්දට ගිහිල්ලා ඇත්ත වශයෙන් දවල්ට උනා තීන පේනවනේ ඒ හීනෙන් ඔබට පෙනෙනවා හොඳ ලස්සන රමණීය පොකුණු උයන් වතු වලට ගිහිල්ලා ඉන්නවා වගේ පෙනිච්ච අවස්ථාවල් එහෙම මතකද? ඔව් කියලා කියනවා. අන්න ඒ බඳු අවස්ථාවල දැන් ඔබේ ආරක්ෂාවට ඉන්න ඒ පරිවාර ස්ත්‍රීන් හරියේ විදිහට කට්ටිය ඉන්නවනම් ඒ අයට පේනවාද ඔබේ ජීවේ යනවා ඔබේ හිත යනවා? අන්න නෑ කියනවා. එයින් අපිට යමක් හිතා ගන්න පුළුවන්. එතකොට ඊනාට කාසම මහගන්නත් කියනවා. එතකොට ජීවමාන ඔබේ හිතේ ගමන් කරන ආකාරය යට පින් නැත්නම් මරණ අවස්ථාවේ හිත යන හැටි කොහොමද දැනගන්න? ඉතින් ඔහොම කිව්වට මොකද ඔන්න ඊළඟට තව මෙයා කරපු සෑහෙන පරිශන ගොඩක් කරපු කෙනෙක් මේ රාජඥයා. කොටිම කියතොත් අර භෞතික විද්‍යාඥයින් පරිශන කට්ටියකින් ආදි පුරුෂයයි කියන්න පුළුවන්. ඔන්න ඊළඟට කරපු පරිශන මොකද්ද? මම ඇතැම් අවස්ථාවල අර විදිහේ වදෙහෙට දැප කරපු කෙනෙක් ඉස්සෙල්ලා මරන්න කලින් කිරලා බලන තරාදි කිදෙල කිරලා බලන කිරලා බලලා ඊළඟට යන්න නැරනට පස්සේ කිරලා බලන නැරනට පස්සේ කිරලා බලුවාම හරියට වැඩි බර ඉතින් ජීවේ ගියානම් බර අඩු වෙන්නේ නැපයි ඔන්නකයි තර්කය. එතකොට ඔන්න ඒ මේ කාසිප සාන්නාංශය අහනවා රාජන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔය යකඩ ගුලියක් මුළු දවසක් තිස්සේ රත් කරාට පස්සේ කිරලා බැලුවාම ඒක සැහැල්ලු නේද? ඒක හොඳටම නිවුනහම ඒක බර නේද? එතකොට රාජඤ්ඤයත් කියනවා ඔව් එහෙම තමයි. අර තේජෝ ධාතුව වායෝ ධාතුව එකතු වෙලා ක්‍රියාත්මක වෙන අවස්ථාවේ යකඩ ගුලිය සැහැල්ලු. ඒ සංසිඳුණු වෙලාවට බර. අන්න ඒ වගේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියනවා මේ ශරීරයේ ආයුෂයත් උෂ්ණයත් විඥානයත් ආයු උස්මා විඥාන ආයුෂ උෂ්ණේ විඥානයේ තියෙන තාක් ශරීරය සැහැල්ලුයි. මිය ගියාට පස්සේ ඒක දරදඬුයි බරයි. ඔන්න ඒ විදිහට ඒකට උත්තර දෙනවා. ඉතින් ඔන්නෝම නානාවිද ඊළඟට තවත් සමහර ඒවා හරිය හාස්‍යජනකයි. කියනවා මේ ශීලවන්ත අය මිය ගියාට පස්සේ දිව්‍ය ලෝකාදී තැන් වල යනවා නම් ඇයි ඒ අය මේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඊට කලින් මේ විස කාලේ හරි මැරෙන්න පුළුවන් නේ ඊළඟට ගිහිල්ලා උපදින හොඳ තැනක බව දන්නවනේ. මට පේන්නේ කවුවත් එහෙම කරන බව. එතකොට මේ එතෙන්දි කාශ්‍යප ස්වාමීන් වහන්සේ අමුතු උපමාවක් දෙනවා. දැන් ඒ මෙන්න මෙහෙම ඇතැම් උපමා ඉතින් උපමා කතානේ ඒවා ඉතින් ඇත්ත දේවල් හෝ ඒවා මෙහෙම කියනවා. එක්තරා බමුණෙකුට භාර්යාවන් දෙන්නෙක් හිටිය අය එයින් එක භාර්යාවකට ගියේ දරුවෙක්ට අවුරුදු 10ක් 12ක් ගෙලයි. අනිත් භාර්යාව තාම දරුවෙක් ලබන්න ඉඳෙද්දී බ්‍රාහ්මණයා කාලක්‍රියා කළයි. එතකොට අවුරුදු 10ක 12ක ආර කොල්ලා කියනවලු අම්මට මේ දැන් ඉතින් මේ වස්තු සම්භාරය මේ තාත්තගේ එක මටයි අයිති ඔයයිට නෙවෙයි කියලා මට පාව දෙන්න කියලා. එතකොට මේ ස්ත්‍රිය කියනවා ටිකක් ඉන්න මේ මගේ අනිත් දරුවත් ලැබෙනකන් ඒ දරුවා පිරිමියෙක් වුණොත් ඒ දරුවටත් අයිති වෙන ඔයින් කොටසක් එහෙම ගැහණිය දරුවෙක් වුණොත් ඔබට පාව දෙනවා කියලා. නැවත නැවත අර ළමයා හිය අරගන්නවා. පස්සේ මේ ස්ත්‍රිය ගිහිල්ලා ඒ කාලේ දිනන ඒ කාලේ මේ කාලේ වගේ නෑනේ ඉතින් ඔය උපකරණ ආදී දරුවෙකුගේ තත්ත්වය කුසින්දෙද්දි කියන්. එහෙම නැත්නම් උත්පත්තිය දැන් මේ කාලේ බොහෝ දෙනා කරන්න වගේ ඉක්මන් කරන ක්‍රමත් නෑනේ. ඉතින් මේ තැන ඇති කරේ මොකද්ද? පිළිකුත් අරගෙන කාමරයකට ගිහිල්ලා අර දරුවා ඉක්මනින් උපදව ගන්න යම් කිසි සැත්කමක් කරලා එතනින්ම මරණයටපත් වෙනවා. ඒ උපමාව දීලා කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියනවා අන්න ඒ වගේ සිල්වතුන් ජීවිතයේ නොපැසු ඒ කියන්නේ තව යන්න තියේදී ඒක අකාලේ නැති කරගන්නේ නැත. කියන්නේ අර දරුවා හම් වෙන්න කලින් උපද්දවන්න යන්න වගේ වැඩක් සුගතිය බලාපොරොත්තු වෙන දිනසා ගැනීම අනේක ඒකේ අදහස්. ඉතින් ඒ විදිහට උපමා දෙනවා. නමුත් මේ පුද්ගලයා රාජඤ්ඤ කියනවා තව ওই විදිහට කෙලවරක් නැතුව තියාගෙන ගිහිල්ලා ඔන්න යම් අවස්ථාවක කියනවා යම් ප්‍රමාණයකට හේතු ගියාට පස්සේ මම දැන් මගේ මේ මතය හක් කළොත් මේ පසේනති කොසල රජු ආදී හුඟක් අය අසල්වාසී රටවල කට්ටියක් දන්නවා රාජඤ්ඤ යාගේ මේ විදිහේ දෘෂ්ටියක් තියෙනවා කියලා. යම් එහෙම දෘෂ්ටියක් තියෙනවා. දැන් මම මේ දෘෂ්ටිය ඉවත් කළොත් අනිත් අයගෙන් මට එක එක විදිහේ චෝදනා එහෙම නැත්නම් ඒ අය හෙලා දකිනවා. මෙච්චර කාලයක් මේ මෝඩකමක් කරයි කියලා. ඒක නිසා මේක තීරණාට පස්සේ ඒත්තු ගියාට පස්සේ රාජඤ්ඤ මාන්නේ නිසා කැමති නෑ මේක අතහරින්. අන්න ඒ අවස්ථාවේ කුමාර කාශ්‍යප රහතන් වහන්සේ ඇත්ත වශයෙන් මහා උපමා ගොඩක් තියෙනවා. ඔක්කොම කියන්න ගියොත් වෙන වැඩක් නැහැ. මහා දිග නුදුරක් මේ මං කියන්නේ අත්‍යවශ්‍ය ටික විතරයි. ඔන්න එතකොට අර අවස්ථාව ඇවිල්ලා කිව්වහම මම මේක අතහරින්නේ නැත්තේ ඒත්තු නොගිය නිසා නෙවෙයි, ලැජ්ජාවයි මේක අතහරින්නේ මෙච්චර කාලයක් මං අරගෙන ආපු දෘෂ්ටි. ඔන්න එතකොට කියාපු උපමාව අපි කාටත් මතක තියාගන්න වටින හොඳ කතාවක්. අහලත් ඇති කණි. එතකොට කියනවා රාජඤ්ඤය එක්තරා ජනපදයක මිනිස්සු ඒ ජනපදයේ අතහැරලා ගියා. එතකොට දැන් ශූන්‍ය ජනපදයක්, පාළු ජනපදයක්. ඒ කිට්ටුව මොකක් හරි වෙන ජනපදයක යාළුවෝ දෙන්නේ කතා කරගත්තා. අපි යමු ඒ පාළු ජනපදයට, අපි යමක් ධනයක් ලබා ගන්න, ධනයක් එකතු කරගන්න. ඔන්න ඊළඟට දෙන්න ගමන් ආරඹලා ඉස්සෙල්ලාම ගිය ගමේ තියෙනවා හනවැහැරි. හන හුඟා පිසිකල දාලා තියෙනවා. එතකොට මේ යාළුවෝ දෙන්න අපි එහෙනම් හනිමිටි බැඳගනිමු කියලා දෙන්නම අරහන හන දෙන්න හනිමිටි දෙකක් බැඳගත්තා. බැඳගෙන ඔන්න තව ටික ඉස්සරහට යනකොට ඊළඟ ගමේ තියෙනවා හන නූල්. එතකොට අර එක යාළුවෙක් කියනවා දැන් ඉතින් අපි මේ හන එකතු කරගෙන යන්නේ මොකටද? මේ නූල්නේ වැදගත් වෙන්නේ. අපි මේ හන ටික ඉවත් කළා, ඉසි කළා, අපි නූල් ටික ගන්නවා කියලා. නමුත් අනිත් යාළුවා කියන්නේ මොකද්ද? මම මේක දුර අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ හනමිටි හොඳට බැඳලා තියෙන්නේ. මට ඒක අතහරින්න බෑ. ඒක නිසා ඔන්න එතකොට ඒ යාළුවා හනමිටි එහෙම අරගෙන ගියා. අනිත් යාළුවා හන නූල් අරගෙන මිටිය බැඳගෙන. තව ඉස්සරහට යනකොට තියෙනවා හන රෙදි, ගෝණි කියලා කියමු. හන රෙදි විසිකල්ල දාලා. ඔන්න එතකොට අර යාළුවා කියනවා යාළුවේ දැන් ඉතින් මේවා ගෙනියන්නේ මේ වටින දෙයක් ගෙනියහම අපිට ප්‍රයෝජනවත් නේ අපේ කියලා. මෙයා ඒ හන නූල් ඉවත් කළා, හන රෙදි ටික මිටිය බැඳගත්ත. අනිත් එක්කෙනා කර ගහගත්තු හන මිටිය එහෙම. ඔහොම යනවා දිගට කතාව අපි කෙටි කරොත්. ඔන්න ඊළඟට යන ගමේ තියෙනවා එක තැනක කපු තියෙනවා, ඊනාට කපු නූල් තියෙනවා, ඊනාට කපු රෙදි තියෙනවා. එහෙම හිතාගන්න ඔය හැම තැනකදීම අර ඥානවන්ත එක්කෙනා අර පරණ මිටියත් ඇහැරලා අලුත් වටිනා දේ අල්ලගත්. ඊළඟට ළමයා ඇත යනකොට ඔන්න ඊළඟට ලෝහ යකඩ අතහැරපු ඒවා තියෙනවා. දැන් ඉතින් දන්න ඕනේ පරණ යකඩ වුණත් වටිනවනේ. කොහොම හරි යකඩත් ඊළඟට ඒ අකේ අලුවෙක් ඒව ගත්. ඊළඟට ඊයම් තඹ ඔහොමම ක්‍රමක්‍රමයෙන් වටිනා දේවල් ලයිස්තුව තියෙනවා. රිදි රිදි පිසිකලා තියෙනවා. මේ උපමාවටනේ කියන්නේ. එතකොට ඒවත් අර එක යාළුවෙක් ඥානවන්තයා එක්කෙනා අරවා මේ රිදි මිටිය බැඳගත්තා. අරයා අර පරණහන මිටිම ඔන්න අන්තිමට එන එකේ රත්රන් පිසිකලා තියෙනවා. ඕවා එකතු කරගත්තා අර ඥානවන්ත යාළුවා අනිත් එක්කෙනා ගත්තු හන මිටිය එහෙම. ඔන්න අන්තිමට මේ දෙන්න තමන්ගේ ගමට ආපහු ගියා. ගියාම අන්න අර රත්රන් මිටිය බැඳගත්තු කෙනාගේ ගෙදර කට්ටිය හරි සතුටු වෙනවා. නෑයෝ මව්පියෝ ඔක්කොම සතුටුයි. පරණ අහන මිටිය කරගාගත්තු ගෙදර කට්ටිය බොහොම දුර්මුඛ වුණා. ඔන්න ඒ වගේ රාජාණ්‍ය ඔබත් මේ කණ මිටිය කරගහගෙන ඉන්නේ කියලා ඔන්න එක කිව්වහම ඔන්න එතෙන්දි තමයි පාසි රාජාණ්‍ය කියනවා යම්තු දෙයක්. ස්වාමීනි මට මේ උපමා මුල් කීපයක් අහනකොටමත් මට තේරෙනවා. නමුත් මම ඔබ වහන්සේගේ විචිත්‍ර ප්‍රතිභාණිය දැනගන්න මේ මම බොරුවට මේ තව තව තේරෙන්නේ විරුද්ධ බව පෙන්වයි කියලා. ඊට පස්සේ ඒ රාජඤ්ඤා කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ ළඟ ඒ අර වෙන තැන්වල තියෙන වගේ අභික්කන් සම්බන්ති ආදි වශයෙන් විශිෂ්ටාති විශිෂ්ටයි කියලා තුන්රුවන් සරණ ගිහිල්ලා දිව්‍ය ඇති දිවි හිමිතාක් මම උපාසකෙක් වෙනවා කියලා තව එකට එකතු කරලා කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි මං කැමති ලොකු දානයක් දෙන්න. ඔය පළවෙනි වරට දන් දෙන හැටි මෙච්චර කාලයක් ඔබ හිතුවෙත් නැති මිනිහේ. එතකොට මේ මං ලොකු දානයක් දෙන්න කැමති, මට ඒක ගැන අනුශාසනා කරන්න කියලා. ඔන්න එතකොට දාන ගැන නොදන්න මිනිසයාට මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ යමක් කිව්වා. මේ යම් දානයක යම් යාගය කියලා කියන්නේ යම් යාගයක දවයිඩු බැටළු ආදීන් ඝාතනය කරනවා නම් ඒ වගේම ඒ දාණය පිළිගන්නේ මිත්‍යා දෘෂ්ටික මිත්‍යා සංකල්ප මිත්‍යා ආදී ඒ මිත්‍යා සමාධි ආදී ඇති මිත්‍යා දෘෂ්ටිකය නම් ඒ දාණය මහත්ඵල මානිසංස වෙන්නේ නැහැ. හරියට යම් කිසි ගොවියෙක් නඟුලයි ඒ බිත්තර වී අරගෙන කැලේට වැදිලා හරියට සකස් නොකළ බිමක හරියට සාරවත් නො වූ පුහු වෙලා තියෙන හොඳට එක බලාගත්තු නැති වී තැන්පත් කරාම හොඳ අස්වැන්නක් නොලැබෙනා වගේ. ඒබඳු මහා එහෙමඳු යාගවල ආනිසංස අඩු. ඊළඟට කියනවා හොඳ නියම යාගයක් නම් අර වේදේ සත්ව ඝාතනයක් නැහැ. ඒ වගේම දානීය ලබන අය සම්‍යක් දෘෂ්ටික සම්‍යා සංකල්ප සම්මා වාචා ඒ විදිහේ අයට දුන්නොත් ඔන්න මහත්ඵල මහානිසංසයි කියලා කිව්වහම ඒකත් අර ගොවිතැනි උපමාවෙන් කිව්වොත් හරියට බිම සකස් කරලා චිත සකස් කරලා සාර ඇති විදිහට නියමාකාරී බීජ තැන්පත් කරොත් ඒකේ ආනිසංස වැඩි කියලා කිව්වා. එතකොට ඔන්න ඊළඟට පායාසි රාජඤ්ඤා පණමිණි වරට දන් වැට. දන් වැට කියලා කියන්නේ දිගට මහාන බමුණන්ට ඒ වගේම මදුගී මගී යාචක ආදීන්ට ලොකු දානයක් දන් දීමක් නිතිපතා දන් දීමක් ආරම්භ කළා. ඊළඟට මෙහෙම සඳහන් වෙනවා කියලා. ඒ දානයේදී මේ රාජඤ්ඤා දෙන්නේ මොනවද? කාඩි හොද්දයි නියුඩු සාලේ බත. ඉතින් මේ දානි ටිකලක් යනකොට ඒක පිළිබඳව ඒ දානය සකස් කිරීම බෙදීම් ආදී පිළිබඳව සංවිධානය භාර කර උත්තර කියන මානවකෙක් මේ පායාසි රාජඤ්ඤාගේ හිතවත් මේ ඒ මානවකෙක් නොයෙකුත් අනුපද කියන මම මේ ලෝකෙ මිසක් පරලෝකෙදී නම් මේ පායාසි රාජඤ්ඤාත් එක්ක එකතු වෙන්න කැමති නැහැ. ඉතින් අහුවා ගෙන්නවල මොකද එහෙම කියන්නේ? රාජඤ්ඤේ එහෙම නැත්නම් බවත් කියලා කිය මොකක් හරි දේවයන් වහන්සේ කියලා කිය මොකක් හරි ස්වාමීනි ඔබ මේ තමන් පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැති ආහාර අනුන්ට දෙනවා. පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැති මේ දල රෙදි වර්ගයම පූජ කරන මොකද්ද මේකේ තේරුව කියලා ඒක කිව්වහම ඔන්න යා ඒ අදහස වෙනස් කළා. කිව්වා එහෙනම් මං ගන්න ආහාරම දානෙදී ඒකට දෙන්න සලස්සන්න. මං අඳින වස්ත්‍ර වගේ හොඳ ඒවා දෙන්න කියලා උත්තර මානවකයට පැවරුවා. ඒ වගේ ඉතින් දන් වැට ගියා. ගිහිල්ලා ගිහිල්ලා ඔන්න එතන ඉඳලා තියෙන්නේ ඒවයි විපාක පැත්ත. මෙහෙම සඳහන් වෙනවා මේ පායාසි සූත්‍රය අවසාන වෙන්නේ 아무තොමතු ඓතිහාසික සිද්ධි. ඒවා මේ කාලේ කෙනෙක් සැක කරන්නත් පුළුවන්. මෙහෙමයි තියෙන්නේ. අන්තිමට මේ දානේ ආනිසංස හැටියට පායාසි රාජඤ්ඤා මිය ගිහිල්ලා චාතුර් මහරාජික දිව්‍ය ලෝකෙට අයිති සේරිස් එක කියන ශූන්‍ය දිව්‍ය විමානයක උපත ලැබුවා. ඒ දානේ සංවිධාන කටයුතු කර උත්තරමානව කියා ගිහිල්ලා තවුතිසා දිවිලෝ ඊට වඩා සම්පත් දෙන්නක. හේතුව මොකද? මෙහෙමයි දැක්වෙන්නේ. අන්න එතෙන්දි කියන්නේ දාන කතාව පිළිබඳ යම් කිසි දෙයක් ඔය අනිත් තැන්වලත් මේ පින්නකින් කියලා ඇති. දානයක් දීමෙති ඒක පිළිබඳව හරියට කෙරෙනවා නම් ඒකට යොදන වචන හතරක් තියෙනවා. සක්කච්ඡං දානං දේති. සකසා දන් දෙනවා. හොඳට පිළිල කරලා. සක්කච්ඡා. සහත්ථා දන් දේති. සියතින් දන් දෙනවා. චිත්තේකත්වා දන් දේති. හොඳට ශ්‍රද්ධා කරුණාදී හිතට හිත ප්‍රසාදයට පත් කරගෙන දෙනවා. අනපවිද්ධං දානං දේති කියලා කියන්නේ වීසි කරන විදියට නෙවෙයි. හොඳට සත්කාර කරලා දෙනවා. අන්නෝකයි හොඳ දානයක් තියෙන. එතකොට සක්කච්ඡං සහත්ථා චිත්තීකත්ව අනපවිද්ධ. නමුත් වැරදි විදියට දුන්නේ අන්න පායාසි රාජඤ්ඤා අසක්කච්ඡං. ජඩත් පිළිසෙන් මුල් කාලයේ නොසකසාදන් දුන්නේ. හරියට නෙවෙයි අර කන කාඩියෝදි නිවුඩුහාලේ බතු. ඒ ලගේම තමන් සියතින් කළත් නෙවෙයි. ඒවා හිත පහදවගෙන කරත් නෙවෙයි. වීසි කරන්න වගේ. අන්න ඒක නිසා එයාට ඒ රාජඤ්ඤාට ආනිසංස අඩු බව පෙන්වන්න කරන්න ඒ තියෙන්නේ. චාතුම් මහරාජිකේ පාළු විමානයක එයා පහළ වුණා. නමුත් තවුතිසා භාවනේ හොඳ සැප ඇති තැනක ඒ අර උත්තරමානව කියලා. තව දුරට යනව කතාව මෙහෙමයි තියෙන්නේ. ඊළඟට කියනවා ඒ කාලේ වෙනකොට දැන් මේ පින්නතුන් අහලා තියෙන යස කුල පුත්‍රයා පිළිබඳව. යස කුල පුත්‍රයාගේ පස් 50 යහළුවන් අතර ප්‍රධාන පස් දෙනා විමල සුභාව පුණ්‍යදි ගවම්පති කියලා ඒ හතර දෙනා ගැන කියවන විශේෂයෙන් ඒ ගවම්පති කියන ස්වාමීන් වහන්සේ ඒ කාලේ වෙනකොට ඉතාම වයෝවෘද්ධයි. උන්වහන්සේගේ සිරිතක් තිබුණලු. එතකොට රහතන් වහන්සේ දිවා විහරණය සඳහා යන්නේ අර කියාපු සේරිස් එක කියන ශූන්‍ය විමානයට. ධාතුන් මහරාජිකට අයිති ඒ පාළු විමානයට දිවා විහරණය සඳහා යාම සිරිතක් ගවම්පති ස්වාමීන් වහන්සේට තිබුණා. රහතන් වහන්සේට එක දවසක් ධ්‍යානකොට මෙන්න ඉන්න රාජාණ්‍ය පායාසි ඇහුවා තම ඔයා කවුද කියලා. ඔබ කවුද කියලා. මම තමයි පායාසි රාජා. ඇයි ඔබට තිබුණානේ මෙහෙම මිත්‍යා දෘෂ්ටියක්, මේ මෙහෙම දෘෂ්ටියක් තිබුණා නේද? පරලෝවක් නැත, ඕපාතික සත්වෙින් නැත. ඔව් තිබුණා තමයි. නමුත් කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ මගේ ඒ දෘෂ්ටිය ඉවත් කරා. ඒක නිසායි මම මෙහෙම. එතකොට අහනවා අර ඔබේ දානේ කටයුතු කර උත්තරමානව කිය කොහෙද? ඒ මේක මට වඩා හොඳින් අර දාන කටයුතු කරලා එයා ගිහිල්ලා තවුතිසා දෙවිඩ උපන්න කියලා ඔන්න පායාසි රාජඤ්ඤ දැන් එතකොට පායාසි එකට ඒ දැන් විමාන වස්තු ප්‍රකරණයේ පායාසි රාජඤ්ඤ හැඳින්වෙන්නේ සේරිස්සක කියලා. සේරිස්සක කියන ඒ නමිනුත් හැඳින්වෙනවා. මේක දිගට කතන්තරයක්. එතකොට ඒ පායාසි රාජඤ්ඤ ඊළඟට මේ ගවම්පති මහරහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමින් වහන්සේ මනුෂ්‍ය ලෝකෙට ගිහිල්ලා මනුෂ්‍යන්ට කියන්න මෙන්න මෙහෙම ඒ නිදර්ශනයත් එක්ක පායාසි රාජඤ්ඤ නොසකසා දන් දීලා සියතින් දන් නොදී සිත පහදවා ගන්නේ නැතුව දන් දීලා ඊළඟට විසි කරන්න වගේ දන් දීලා ගිහිල්ලා මෙහෙම පාළු දිව්‍යමන චාතුර් මහරාජගේ විමානයක උපන්නයි. නමුත් පායාසි රාජඤ්ඤාගේ ඒ සංවිධායක ගෝලයා මානවකයා උත්තර මානවකයා ඒක හොඳට අර කියාපු අනිත් පැත්ත සකසා සියතින් සිත පහදවාගෙන විසි කරන්නේ නැතුව ඒක හොඳ සත්තාස බුහුමන් නැතිව දන් දීලා අන්න තවුසිසාපාණයට ගියයි කියලා නිදර්ශනය කියලා මනුෂ්‍ය ලෝකෙට ගිහිලා කියන්න දේශනා කරන්න ස්වාමීනි මනුෂ්‍යයින්ට අන්න අරනවා. සකසා දන් දෙන්න, සියතින් දන් දෙන්න, සිත පහදවාගෙන දන් දෙන්න, විසි කරන්න වගේ දෙන්න එපා කියලා. ඉතින් ওই විදිහටයි ඒ සූත්‍රය ඉවර වෙන්නේ. ඉතින් එයින් අපිට හිතා ගන්න තියෙන්නේ අර ඒ අරතරම් අපාය යන්න තරම් පව් කරපු කෙනෙක්. කියන කිතන්න පුළුවන් අර විදිහේ මහා දරුණු විදිහට කොයි රජව කෙනාත් කොයි නායකයාත් දන්නවනේ. ඉතින් ඒවා කියන්න ඕනේ නෑනේ. ඒ ඕකනේ රජ වෙනවයි කියලා කියන්නේ මේ මහා අපායට යන්න දොරටුවක් වගේ දෙයක් වෙන්න කියලා. ඉතින් ඒ වගේ මොන හොයතුන් හරි මේ කර්ම පරමපල නොදහ අර විදිහට පාප කර්මයේ ගැළිලා හිටියනම් මේ මිනිසයා යන තැන මේ රාජඤ්ඤා කියන්න බෑ. අන්තිම නිරේක වැටෙන්නේ. නමුත් කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ කරුණාව නිසා, ඊවසීම නිසා අරතරන් උපමා කතා රාශියක් දීලා අරම කුමා මේ රාජඤ්ඤා හැරෙව්ව නිසා දිව්‍ය ලෝකය කියයි කියලා කියනවා. අටුවා ආදී තවදුරටත් ඒක කියනවා. කෙනෙක් අහන්න පුළුවන් අරතරම් පාප කර්ම කළා නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් තෝරන හැටියට අපි හිතමු ඒ නියුඩුහාලේ බත් හෝ දානයක් හෝ ඒවා පහුකාලීන ඊට පස්සේ හොඳට දාන් දුන්නා. ඒ බඳු අවස්ථාවල ඔය කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ වැනි රහතන් වහන්සේලා නිරෝධ සමාපatti නැගී සිටින අවස්ථාවෙහිම දානෙ දෙන්න ලැබුණොත් ඒක කුසලය ඊළඟ ආත්මේ අපායෙන් බේරෙනවා. ඒකට අන්නේ අපිට හිතා ගන්න පුළුවන්, කෙනෙක් අහන්න පුළුවන් අර ඇත්ත වශයෙන් අච්චර පව් කරපු කෙනෙක් කොහොමද මේ චාතුම් මහරජා කියන්නේ. ඔන්න ඔය විදියයි කුසල අකුසල් පිළිබඳව මහ ගැඹුරු පැත්තක් තියෙනවා. තුන්රුවන්ගේ 15 වීමේ ලෝකෙට ඒ තරම් ශාන්තියක් වෙන්නේ ඒකයි. ඉතින් අන්නේ ඒක කල්පනා කරන්න. ඉතින් නමුත් මේ කාලෙත් ඉන්න භෞතිකවාදීන් ඔන්න මේක තුලින් ඊළඟට ගන්න පාඩම් අපි හිතන ගන්න. කතන්තර කියීමේ පමණක් නෙවෙයි මේක, මේ කාලයට හිතලා බලනකොට මේ පින්නතුන්ට ඒ කාලේ තරම් අර ප්‍රාථමික උපකරණ නොවේ තිබුණේ. අර හැලි එක දාලා ඒක කරනෝනේ. නමුත් ඊට වඩා සියුම් මන්දමින් කරන්නේත් ඒකමයි. මේ පින්නතුනි අපි කලිනුත් කියලා තියෙනවා එකක් මට කියන්න අමතකුණු එකක්, මේ වෙලාවේ ගැළපෙන එකක්. ඇත්ත වශයෙන් අර උපමා කතාවල එකක් තමයි මෙහෙම එක් අවස්ථාවක, මම හිතන්නේ අර තෞතිසා දෙවිලෝ ගැන කියව අවස්ථාවේ ආජඤ්ඤා කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගෙන් අහනවා, කොහොමද ඔබ වහන්සේ කියන්නේ මේ තෞතිසා දෙවිලෝක් තියෙනවායි, මෙච්චර ආශ තියෙනවායි දිව්‍ය ලෝකේ කියලා ඔබ වහන්සේ දැකලාද? ඔන්න එතකොට කියන උපමාව, දැන් රාජඤ්ඤා උපතින් මැස් නැති කෙනෙක් කියනවනම් ඉරහත තාරකා නැති කියලා, ඒක ඇත්තද? ඒක පිළිගත හැකිද? නැත. අන්න ඒ වගේ තමයි ඉන්නවා යෝගී ස්වාමීන් වහන්සේලාම වනගතව දිවස් උපදවාගෙන. අන්නේ දිවසින් දැකලයි මේක කරන්න සිය මසසින් නෙමෙයි කියන එක ඒ කුමාරකාශ මහරහතන් වහන්සේ තරු උපමාගතා අතර තුර එකතැනක කියවුණා. ඉතින් ඒකම මේ දෙතෙන්දි ආයි මතු කරගත්තොත් දැන් කරන්නේත් ඒකයි. දැන් ඔය දැන් අපි කලිනුත් කියලා තියෙන ඇස් තුනක් තියෙනවා. ඇස් තුනක් කිව්වහම ඔය තමන් ඔයකුත් මේ කාලේ ඔය එක එක ඇස් තුනේ කතන්තර තියෙනවා. නමුත් ධර්මයේ තියෙන්නේ මසස දිවස පැනස කියලා කියන්න පුළුවන්. මාසෙත මාංශ චක්ෂුසය ඊළඟට දිවස කියන්නේ දිවස අර විදිහට ධාන තුලින් මතු කරගන්න දිවස ඔය යෝගීන්ට ඍෂිවරුන්ට තිබෙන එක. ඊළඟට තියෙන ප්‍රඥායස. දැන් හිතේ ගමන ආදිය ගැන කියනකොට දැන් අපේ පටිච්චසමුප්පාදේශනායම ගැන මේ පින්නතුන් යමක් ඇහුවනම් හිතේ ප්‍රඥා ගැන මාසෙසින් කවදාවත් තීරණයක් ගන්න බෑ. දැන් භෞතික විද්‍යාවේ නාමින් යන්නේ එක මොලේ ඒවායේ ඒවා ක්‍රියාත්මක වෙන හැටි ඒවා පරීක්ෂා කරලා තවත් දේවල් කරලා ඕක අනුවනේ දැන් ඔය හිතගෙන ලුකුවට කතා කරන්නේ මේ අය මනෝවිද්‍යාවේ කියලා අල්ලගන්නේ. එතකොට ඒක ඊටාම සීමිතයි. මොකද මේ ඉන්ද්‍රිය පහටම සම්බන්ධ කරලා ගත්තු උපකරණ මගිනුයි ඒනි තීනගමනට බහින්නේ. නමුත් ඊළඟට තියෙනවා දිවස. ඒක ඊට වඩා ඉහළයි. ඒ දිවසින් තමයි අන්න අර කිව්ව පරලොවක් තියෙන බවවත් පේන්නේ. නැවත උපතක් තියෙන ඊළඟට කර්ම විපාක ආදිය පේන්නේ. අතීතයේ ඍෂිවරුන්ට ඒ මට්ටම පෙනුණා. නමුත් හිත පිළිබඳ ඔක්කොම අහුවෙන්නේ නැහැ ඒකට. එතකොට දිව මාසසට වඩා දිවස ශ්‍රේෂ්ඨයි. දිවසටත් වඩා පැනස. ඒ ප්‍රඥායසට අහුවෙන හිතේ ක්‍රියාකාරීත්වය තමයි අපි අර මෙතෙක් කරේ පටිසම්පාදේශනා ආදීන් පෙන්වුවේ කිසිම ඍෂිවරයෙකුට යෝගියෙකුට නොපෙනෙන එක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අන්න ඒ වගේ ගැඹුරු දෙයක් මෙතන තියෙන්නේ. නමුත් මේවා ලිහිල් කරගෙන මිනිසෙයින් දැන් මනෝවිද්‍යාවයි අරකයි මේකයි යම් ප්‍රමාණයකට කියන ඒවා හරි වෙන්න පුළුවන්. නමුත් අන්න ඒකයි අපි කිව්වේ භෞතික විද්‍යාවේ ආදි පුරුෂයා වගේ තමයි මේ රාජඤ්ඤා. ඒක තුලින් ගත්තු වැරදි දෘෂ්ටි කොයිතරම් දුර යනවාද කියලා මේ කාලෙත් දකින්න පුළුවන්. දැන් කෙනෙක් කියනවා මට ඒක පේන්නේ නැහැ. අපේ විද්‍යාඥයන් කියලා නැහැ. පරලොවක් තියෙනවා කියලා. ඒක නිසා දැඩිව ගන්නෝ. අන්න ඒ බඳු අයට තමයි සුභාෂිතයෙන් කියන සුභාෂිතයක් කියත සුභාෂිත කියන අලගියවන්න මොකටද තුමා මේ ඉතා සරල භාෂාවෙන් කියාපු යම් කිසි කාරණයක් මේ පිනතුන් පරණාය දන්නවත් ඇති. ඇතත් නැතත් පරලොව සුදානිනි මහත හලොත් යෙහෙකි පව්කම් නොතබාමැසිත නැතත් පරලොව ඉන්වන අවැඩ නැත ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත. අන්න එතකොට ඒකේ තියෙන අර ගැඹුරු සත්‍ය. ඉතින් ඕක ඔය කියන ඒ සුභාෂිතයේ තියෙන ගාථාවේ තියෙන අර්ථය ධර්මයෙන් කිව්වොත් අපන්නක ප්‍රතිපදාව නමින් හඳුන්වන්න පුළුවන්. ඔන්න ඊළඟට එතෙන්ට යමු. අපන්නක ප්‍රතිපදාව කියන වචනය පවා බොහෝ ගණනට තේරුම් ගන්න අමාරුයි. මොකද ජාතක කතා අතරින් පළමුවෙනි ජාතකයේ අපන්නක ජාතකය කියලා තියක් තියෙනවා. ඊළඟට මැදුම් සංගයේ තියෙන අපන්නක සූත්‍රය කියලා විශේෂ සූත්‍රයක්. එතකොට අපි මෙතෙන්දී දැන් අපන්නක ජාතය කියන ගාතක යතාව ගැන කැටියෙන් කියතොත් ඒකේ තියෙන්නේ බෝධිසත්වයයි දේවදත්ත ඒ දෙන්න වෙලෙන්ද දෙන්නෙක් හැටියට කාන්තාරයක් මැදින් යන අතරේ යක්ෂයේ මේ අය ගොදුරු කරගන්න නාලා එන තැනක වතුහොතට වතුර තියෙන බව පෙන්නන තීසකේස ඇතිව නෙළුම් මල් ආදී අරගෙන ඉස්සරහට එනවා. ඉතින් අහුවාම කියනවා රෙහි වතුර තියෙනවා කියලා. අර ඉතින් අර ගැල් වල තියෙන වතුර ඔක්කොම වීසි කරලා අර පළමිනි වෙලෙන්දා ගිහිල්ලා අන්තිමට යකාට ගොදුරු වුණා. දෙවෙනි බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා දැන් මෙයා කියන එක ඇත්ත වෙන්නත් පුළුවන් නැත්ත වෙන්නත් පුළුවන් අපි වතුර ටිකක් ගෙන ගියොත් ටිකක් අරදර වෙනවා විතර එකපස්සේ විසිකනවා අන්න ඒක කියයි නුවණින් කල්පනා කරලා අර අන්නේ අපන්නක ප්‍රතිපදාවේ තියෙන සාමාන්‍ය සිද්ධාන්තය මෙහෙම කියන්න පුළුවන් හරි ගියත් හරි වැරදුනත් හරි හරි ගියත් හරි වැරදුනත් හරි ඔන්න එතකොට අපි 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 ආසාවෙන් කියාපු එක අපන්නක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දක්වනවා ඉතිතාම් වටිනා සූත්‍රයක් සාලේයක කියන ඒ ප්‍රදේශයේ ගෘහපතියන්ට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක කිව්වා ඔබට ශ්‍රද්ධාව පිහිටුව ආකාරවතී ශ්‍රද්ධා කියලා කියන කරුණු හිතාමතා තීරණයක් අරගෙන ගත්තු ශ්‍රද්ධාවක් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් පිළිබඳව නැත්නම් ඔබලා ඔබට මම අපි කියනවා මා කියනවා ඔය කාණ්ඩෙට මෙන්න මෙහෙම සිද්ධාන්තයක් අනුගමනය කරන්න හොඳ නරක හරි වැරදි තේරුම් ගැනීමට ඒකට කියනවා අන්න අපන්නක ප්‍රතිපදාව ඊළඟට දෙන්නේ. ඔන්න මේ මෙහෙම නිදර්ශනයක් දක්වන්නේ එහෙමමයි. එක්තරා කෙනෙක් එක්තරා ආචාර්යවරයෙක් ශාස්ත්‍රීයෙක් ඇවිල්ලා කියනවා ඔබට අර කියාපු දසවස්තුක මිත්‍යා දෘෂ්ටි මේක එකක් විස්තර නොකරත් මේ පිණුතුන් දන්නෝ. දානමාන යාග හෝම මෞපියන් ඒව නැත නැති දින්නන් නැති ිටං ආදි වශයෙන් මෙලොක් නැත පරලොවක් නැත අරක මේක ගතන්තර අන්තිම උපපාතික වශයෙන් උපදින සත්වෙින් නැත ඔය විදිහේ මේ මිත්‍යා දෘෂ්ටි ගත්තු කෙනෙක්. ඇවිල්ලා ඒ ශාස්ත්‍රය ඒක කියනවා. ඊළඟට සම්‍යක් දෘෂ්ටි ගත්තු කට්ටිය කියලා පරලොවක් තිබෙනවායි යාග හෝම ආදී ප්‍රතිඵල තියෙනවා කියලා. එතකොට මේ කෙනෙක් හරියට ශාස්ත්‍රීයෙක් නැත්නම් ඔන්න ඊළාට දෙගිඩියාවට බහිනවා. මේ දෙන්නගෙන් කියන එක මොකද්ද කියලා. ඔන්න බුදුරජාණන්සේ කියනවා ඒව විසඳ ගන්න ක්‍රමය. මේ නුවණැත්ත කල්පනා කරන්න ඕන. දැන් මේ කලින් කියාපු කෙනාගේ මතය මම පිළි අරගත්තා. ඒක අනුව ඊළඟට ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ඒ නාස්තික දෘෂ්ටිය, අපි කියමු නාස්තික දෘෂ්ටිය ගත්තු කෙනාගෙන් බලාපොරොත්තු විය හැකි. එයා කුසල් අකුසල් පිළිබඳ අවබෝධයක් නැතුව නොයෙකුත් අපරාධ කරමින් ජීවිතය ගෙවනවා. ඒ අතරතුර නුවණැත්තන්ගේ ගර්හාවට ලක් වෙනවා. ඒක නිවිපාර අපරාධ වලට අහුනම ඉබේටම ඒක වෙනවා. ඒ වගේම එතකොට ඒ බඳු කෙනා ඇත්ත වශයෙන් පරිලෝක් නැත්නම් අන්න බය වෙන දෙයක් නැහැ. නමුත් පරිලෝක් මෙලොවම ඒකට විපාක ඉඳලා ඉවරයි. එහෙනම් පරිලෝක් තිබුණොත් අන්න ගිහිල්ලා වැටෙන්නේ පරිලෝක භයානක තැනක. ඊළඟට අර දෙවෙනි එක කියන දෙවෙනි අර සම්‍යක් දෘෂ්ටික ශාස්ත්‍රීය කියාපු කියන්නේ මෙහෙම හිතන්ට ඕන. මේ අපන්නක ප්‍රතිපදාව අනුව යන නිගමන ක්‍රමය. දැන් මේ අය කියන එක ඇත්තනම් එහෙම නැත්නම් මේ මතය ගත්තු අය මෙලොව පවා අර නරක දේ වලින් ගැලකීලා හොඳ ජීවිතයක් ගෙවන නුවණැත්තන්ගේ ප්‍රශංසනාවට ලක් වෙනවා. එතකොට ඇත්ත වශයෙන් ඒ අයගේ මතේ වැරදුනත් පාඩුවක් වෙන්නේ නැහැ. හරි ගියොත් නම් දිව්‍ය ලෝක යන උන්ම සලකා ගන්න. ඒ විදිහේ නිදර්ශන දීමින් බුදුරජාණන්සේ කියන්නේ අන්න ඒක තුලින් අපි ගන්න තියෙන අපන්නක ප්‍රතිපදාව කියන්නේ. අන්න මේ කාලෙත් බොහෝ දිනාට තියෙන ගැටලුවක් ඕක. අහවලා මෙහෙම කියනවා, අහවලා මෙහෙම කියනවා. එවැනි අවස්ථාවල හිතන්න ඕනේ කියා ආනිසංසක ප්‍රතිපල. ආදීන ආනිසංස පක්ෂිය. එහෙම තීරණ ගන්න ඕනේ. දැන් අර රාජාඥා තමන්ගේ පරිේශන ගැන ලොකුට අල්ලගෙන තමයි අර විදිහේ වැරදි මිත්‍යා දෘෂ්ටිය දීර්ඝ කාලයක් අල්ලගෙන ආවේ. ඉතින් ඒ වෙනුවට අපිට දැන් මේ කාලෙත් ওই විදිහ කට්ටිය ඉන්නවා. එක එක විදිහේ මහා ලොකු නම් ගහගත්තු දාර්ශනිකයන් ඒවා, විද්‍යාඥයන් ඒවා, යා මෙහෙම කිව්වා, යා මෙහෙම කිව්වා, මේ පරිේශනයේ ප්‍රතිඵල මෙහෙම, ඒක නිසා කර්ම විපාක නැහැ, කෙනෙක් කොහොම පරිලොවක්ද, තාම දිව්‍ය ලෝකාරෝම මෙහෙම පෙනිලා නැහැ, උහුමම කියලා අපඳු අවස්ථාවට අන්න අර විදිහට හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිටුව ගන්න බැරි නම් ශ්‍රද්ධාව පිටුව ගත්තොත් ඔය ප්‍රශ්නයක් නෑ. ශ්‍රද්ධාව නැති අයට ක්‍රියා කළ යුතු ඇති. ශ්‍රද්ධාව නැති නමුත් නුවණ නැති අයට ගත හැකි ක්‍රියා මාර්ගය තමයි අපන්නක ප්‍රතිපදාව තුලින් දැක්වේ. අන්න එබඳු අවස්ථාවල කල්පනා කරන්න ඕන මෙලොව වශයෙන් උත් අර කියාපු සම්‍යක් දෘෂ්ටියේ ආනිසංස තියෙනවා. ඉතින් ඒක එතකොට පරිලෝම නම් ඒක අවශ්‍යයෙන්ම අන්නේ ඒකයි අපි කිව්වේ හරි ගියත් හරි වැරදුනත් හරි කියන. අන්න ඒක අනුව අපි කල්පනා කරන්න ඕන අපේ ජීවිත සකස් කරගන්න. දැන් මේක අර කතා කීකේයින්ම නෙවෙයි, මේ පායාසි රාජන්නේක අපට ආදර්ශයක්. මොකද කීප පැත්තකින්ම අර එක පැත්තකින් කුමාරකාශ මහරත්න වහන්සේ ඒ උන්වහන්සේගේ මහා කරුණාය කරුණාව සම්පත්තිය නිසා, ඒ වගේම චිත්ත ගතිගත්තේ නිසා අර රාජන්‍යාගේ ඒ අහන ප්‍රශ්නයට ගැළපෙන විදිය නොයෙකුත් උපමා දුන්නා, උපමා කතා දුන්නා, දීලා යා මෙල්ල කරලා අන්තිමට යා දානපතියෙක් කළා. එහෙම නැත්නම් දන් දෙන්න සලස්වලා දිව්‍ය ලෝකෙට පවා යවන්නට. අපිත් කල්පනා කරනවා අපේ ternary ඊළඟට අර දානිය ගැන කියාපු ටික උනත් අපි කල්පනා කරන්න ඕන වත්ෙන්දක් බෙදෙනකොට පවා අන්න අර ටික කල්පනා කරන්න ඕන. අර ඒ මේක නිකන් අර දැන් කාලේ භෞතික ක්‍රියාවලියක් ගනුදෙනුවක් නෙවෙයි. දානිය කියන එක අතීතයේ ඒ ශ්‍රද්ධා එකන කියන්නේ ඕවයිදින් දානිය දාන කතාව පින් අනුතුෙන් නොකියුවත් මේ පින්නතුන්ට බොහොම හුරු පුරුදු දෙයක්. නමුත් දානය කියලා කියන්නේ දීමනාව පමණක් නෙවෙයි, අර තුන්සිත පහදා දන් දීම ආදි කතන්තර මේ පින්නතුන් අහලා තියෙනවා. ඒකෙත් පවා කොයිතරම් ගැඹුරු දෙයක්ද කියන එක මේ කතාවෙන් හෙළි වෙනවා. ඒ දාන කලමනා ඒවා දුන්න රාජඤ්ඤාට වඩා ඉහළට ගියා. අර ඒ සියතින් දුන්න අර හොඳට සලකලා දුන්න ඒ යාගේ ගෝලයා මායේ උත්තර මානවක ඊට වඩා ආනිසංසමින්දා. අන්න එහෙම කල්පනා කළා. ඒවා ඒවයි ගැඹුරු කල්පනා හිතන්න ඕන නිරන්තරයෙන්ම. භෞතික ක්‍රියාවක් නොවේ දීම කියන එක බැලුවහම ඒක ඒ විදිහටයි තියෙන්නේ. සාමාන්‍ය ලෝකයේ කියන ගනුදෙනුවක් නොවේ හිත සකස් කරගෙන ඒ වගේම සියතින් දීම ආදී ඒක ඒ ගැඹුරු අදහසක් එතන තියෙන්නේ. එතකොට ඒ දාන සංකල්පයක් ගැඹුරට යන එකක්. ඒකිනුත් යමක් මේ පින්වතුන්ට ඉගෙන ගන්න පුළුවන්. ඊළාට අර මෙලෝ පරලෝ පිළිබඳ කතාවල් අපි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕන. අර කියාපු ඇස් තුන ගැන අපි මේ අපේ මාසස ප්‍රමාණවත් නැහැ කියලා නොයෙකුත් උපකරණ අටවාගෙන මේ ශතවර්ෂ ගණනක් කරේ මොකක්ද ඒත් ඒ ජන්මමයි යන්නේ. ඇහැට පේනව මදි කියලා කණ්ණාඩිය දාගත්තා. කණ්ණාඩියත් මදි කියලා දුරදක්නිය අනුදක්නිය ගත්තා. අනිත් ඒවත් එහෙමයි. කනට ඇහෙනව මදි කියලා තව තව දේවල් ඇහැට පේනව මදිනි කියලා දැන් ඕවා කියන්න ඕනේ නැහැ. ඒක නිසා ඇත්ත වශයෙන් මේ යුගයේ කෙනෙකුට කියන්න පුළුවන් සෑහෙන මුදලක් තියෙනවනම් අභිඥා ඕනේ නැහැ. අභිඥා ඕනේ නැහැ. දිවස ගෙදර තියෙනවා අර පෙට්ටියේ. ඊළඟට දිවකන තියෙනවා. මේ කට්ටියගේ එකක් දෙකක් නෙවෙයි උපකරණ ගන්නත් තියෙනවා. දිවකනින් අහමින් නෙවෙයි පාරවල් වල යන්නේ. දිවකනත් ළඟ තියෙනවා. එතකොට ඊළඟට අහසින් යෑමත් ඒ හැම එකක්ම අභිඥා අවශ්‍ය නැහැ මේ කාලේ බලනකොට. නමුත් අන්න ගැඹුරින් කල්පනා කරනකොට ඒ අර මුලාවමයි මේ ඉන්ද්‍රියන්ට මුලාවීමමයි ඉදිරියට යන්නේ. ඒක තුල සත්‍යයක් නැහැ. සත්‍යයෙන් ඈත් වීම මිසක් අපට ඒවා ඉතින් වයින් මිදෙන්න බැරි බව ඇත්ත මේ යන රැල්ල. නමුත් කල්පනා කරන්න ඕනේ ධර්මය දැන් මේ කාලේ යල්පැනකු හැටියට හිතන ධර්මයේ තමයි සත්‍යය තියෙන්නේ. අරවාට යට වෙච්ච අය ඒ යන රැල්ලට යට වෙච්ච අයගේ මොළවලට වෙන්නේ මොට්ට වෙන එකයි අවසානයේ ඒ උපකරණවලට යට වෙන එකයි. අපි ඒක අවදාද ආදීනව දැනගෙන දැන් මේ අපි කියන එකත් ඇත්ත වශයෙන් වාර්තා වෙනවා. ඒ වගේම ඒක නිසා මේ පින්නතුන් සමහර විට කල්පනා කරන ඇති දැන් ඉතින් නිදාගත්තත් කමක් නැහැ මේක ඊට පස්සේ අහන්න බැරිය. නමුත් අතීතයේ ධර්ම ශ්‍රවණය කළ ආකාරය අපිට ඉතාමත්ම වටිනා දෙයක්. දැන් මේ ඒ කාලේ නම් ධර්ම දේශනාව ආරම්භ කරනකොට අපි දන්න කාලේ පවා ඉස්සෙල්ලා කියන්නේ බණ ඇසිය යුතු ආකාරය පවා ඒවා දැන් කියන්නේවත් නැහැ. මොකද ඒවට උපකරණ තියෙනනේ. අර අපි නිතර මතක් කරන අට්ටිකත්වා මානසිකත්වා සබ්බචේතස සමන්නාහරිත්වා ඌහිත සෝතෝ ධම්මං සුනාති අන්නේ බඳු අවස්ථාවේ මාර්ගඵල 15 වෙනි සමාධිය ඇති වෙන්නේ. අට්ටිකත්වා කියන්නේ මෙයින් මට වැඩක් ඇත කියලා හිතාගෙන මානසිකත්වා මෙනෙහි කරමින් පදයක් පාසා සබ්බචේතස සමන්නාහරිත්වා මුළු හිතම ඒකට යොදාගෙන ඌහිත සෝතෝ කන්නමාගෙන අන්නේ එහෙම අහන කෙනාට තමයි ඒක තුලම විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කන් දෙනකොට ඒ කියාපු ඒ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ කන් දෙනකොට ආයි සර්පේච්ඡාවක් දන්නේ නැහැ. අන්නේ තරම් පුදුම විදිහේ සමාධියකට සම්වැදිලා අහන්නේ බඳු අයට මාර්ගඵල දුර නැහැ. ඒක තුලම නීවරණ ඉවත් වෙලා ඒක තුලම සමාධිය ඇවිල්ලා ඒකනේ බුදුරජාණන්සේ කියන්නේ. යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා නම් ඒ වෙලාවේ රාග සහගත සිතක් එන්නේ නැහැ. ද්වේෂ සහගත සිතක් එන්නේ නැහැ. මෝහ සහගත සිතක් එන්නේ නැහැ. නීවරණ ධර්ම ඉවත් වෙනවා. ඉවත් වෙලා සමාධිය සකස් වුණාන්නේ ඒකම තමයි. දැන් අර කියන්නේ අර කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනා ශෛලිය ගැනත් අපි අම්ම අවස්ථාවල කියලා තියෙන මේ පින්නතුන්ට එක බණක් තුලින් කවදාවත් බණ ඇහුණු නැති කෙනෙක් කොහොමද සෝහාන් වෙන්නේ කියන එක එතන කෙනෙකුට ප්‍රශ්නයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලිය මහ පුදුමයි. අර ආනුපුබ්බී කතා කියලා කියන්නේ අනුපිළිවෙල කතා. ඒවා අපි වඩා විස්තරව කියලා තියෙන වෙන අවස්ථාවල දාන කතං සීල කතං සද්ද කතං කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේ ආනිසංසං කියන ටික තමයි ඒ අනුපිළිවෙල කතාවට අයිති මූලික ටික. ඒ කියන්නේ දාන කතාව තුළින් යමක් දෙන්න නැති හිඟන්නට පවා අනේ යමක් දෙන්න තිබුණා නම් මං දෙනවා කියලා ඒ දාන සිටිවිල පහළ වෙලා ඉවරයි. සීල කතා දැන් කාර්ය වගේ ඔන්න පින්නතුණි සිල් සමාදන් වෙන්න කියන්නේ නැතත් සීලේ බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංස කියනකොට එතනම ඒක අනුමෝදන් වෙලා ඒක අහිල් ඒ ශික්ෂාපද සමාදන් වෙලා ඉවනයි. එතකොට දානයත් හරි සීලයත් හරි ඊළඟට ඒ දෙකේ ආනිසංසද සද්ද කතා කියනකොට දිව්‍ය ලෝකේ ගියා වගේ ඒ ඒක ඊට පස්සේ ඔන්න එතන ඉඳලා බහිනවා. කාමානං ආදීනව නම් දෙව්ලෝ මිනිස්ලෝ දෙව්ලෝ සැප ඔක්කොම ආදීනව ඒවා ඒ කෙලෙස් උපදවන ස්වභාවය ඒවායේ ලාමක ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නික්කම් මේ ආනිසංස කියනකොට ඔන්න අනිත් පැත්තට හැරෙනවා. නික්කම් මේ ආනිසංස අන්නේ අවස්ථාවේ තමයි ඔය බොහෝ විට සඳහන් වෙන පාඩිය. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අර හිත දිහා බලාගෙන ඉන්නේ මේ අශ්‍රාවකයන්. ඒකයි කියන්නේ එතන කියන්නේ යදා භගවා අඤ්ඤාසි. කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං. ඒ ශ්‍රාවකයාගේ හිත හරියට සකස් වෙලා මෘදු වෙලා නිවර්ණ ඉවත් වෙලා ඔදගෙනිලා හොඳට සතුටෙන් ප්‍රමෝදවත් වෙලා තියෙන අවස්ථාව බලලා තමයි ඊළඟටයි චතුරාර්ය සත්‍ය දේශනා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන දුක්ඛ සමුදය නිරෝධමක්. එතකොට අන්නේ ඒ විදිහේ දේශනා ශෛලිය තුල වගේම අර දේශනා ඒ ධර්මය ශ්‍රවණය කරන ආකාරයත් අනුවයි මාර්ගඵලාදියලම. දැන් මොකද්ද කියන්නේ බණ ඇහුවාම ඇති සෝවාන් වෙන්න. ඒ කතාව කියනවා දැන් බොහෝ දෙනා. බණ ඇහුවාම ඇති සෝවාන්. බණ අහන්නේ කොහොමද කියලා නෑ. ඉතින් ඒක ඇත්ත වශයෙන් කියනවා නම් මේ යන්ත්‍රයයි සෝවාන් වෙන්න ඕනේ. අහන කට්ටිය නෙවෙයි. අන්නේ වගේ ඒක ඉබඳු යුගයක් අපි මේව මතක් කරලා දෙන්නේ කාලානුරූපව. මොකද අර කිව්ව යන්ත්‍රවාදියට වහල් වෙලා මේ මසෙසෙට වහල් මසෙසෙට පමණක් සීමා වෙච්ච ලෝකයක් ඉබඳු යුගයක අන්නාර පරායාසි රාජන්ය වගේ ඒ ගැන එයාට ඒ වගේ ඒ අයට අනුගාමිකිනුත් ඉන්නේ නැති මේ යුගයේත් එහෙමයි. ඒක නිසා මේ පින්වත්තුන් ඒවයින් පරිස්සම් වෙලා මේ අපි කියන මේ බුදුරජාණන් වහන්සේ දක්වන සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය යන්න ආයි කෙටි ක්‍රම බොත්තම තද කිරීමෙන් මාර්ගඵල ලබන ඒ විදිහේ දේවල් නැතුව මුල ඉඳලම යන්න ඕන. ඒක නිසා ඒ යම්කිසි සීලයක පිළිතලා ඊළඟට ඒ සීලය උපකාර කරගෙන අපි බොහෝ අවස්ථාවල් කියන හැටියට ඊළඟට යම් සමාධියක දැන් යන කතාව අපිට නිතර අපි ළඟට එන අයගෙන් කියවෙන එක තමයි බොහෝ දෙනා භාවනාවේ කියලා කියන්නේ නිකන් හිත දිහා බලන් ඉන්නේ කියන. හිත දිහා බලන් ඉන්නා ඔක්කොම හරි කියලා. අර බොහොම ලේසි වැඩේ. සමාධියක් ගැන කතාවකුත් නැහැ. ඊළඟට සමාධිය ඕනෙත් නැහැ කියනවා. අපි ඉතින් අර ප්‍රඥාවන්තයයට අපට ඔය සමාධියක් ඕනි නැහැ. ඔන්න ඔය විදිහ කතන්තර යනම හිතා ගන්න ඕන. නති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤානති අධ්‍යායතෝ යම්මි ධානංච පඤ්ඤාච ශ්‍රී නිබ්බානසන්ති කියන බුද්ධ වචනේ අනුව ප්‍රඥාව නැති කෙනාට ධානයක් නැහැ. ධානය නැති කෙනාට ප්‍රඥාව මේ දෙකම තියෙන කෙනා තමයි නිවනට ළඟ කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. ඒකට මෙන්න මේ කතන්තරේ ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ශ්‍රේෂ්ඨත්වය. ඒ වගේම උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ අර කියාපු ඒ විචිත්‍ර ප්‍රතිභාණය අතීතයේ විචිත්‍ර ප්‍රතිභාන ශක්තිය විචිත්‍ර දේශනා ශෛලිය යොදාගත්තේ නිවනට එල්ල කළයි. නිවනට එල්ල කළයි. ඒක අහලා ඉවරනකොට දහම් මඟට නැඹුරු වෙලා නිවන් මඟට නැඹුරු වෙලා ඉවරයි. නමුත් මේක මේ ප්‍රසිද්ධිය සඳහා යන එකක් නේ විචිත්‍ර දේශනා විචිත්‍ර ධර්ම කතිකත්වය කියන එක. ඒක නිසා ඒ වචනය දැන් නිකන් පාවිච්චි වෙනවා. අන්න අර කුමාරකාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ අර මහා ශ්‍රේෂ්ඨ උන්වහන්සේට වශයෙන් හිතන්න තියෙන උන්වහන්සේට ඒ විචිත්‍ර දේශනා ශෛලිය ඒ උපකාර වෙන්නේ නැති අර දේවතාවෙක් ඇවිල්ලා මහා ගැඹුරු ප්‍රශ්න 15ක් ඒක අපි කියන්නේ කියේ නැත්තේ ඒක උන්වහන්සේගේ දේශනාවක් නොවේ. වම්මික සූත්‍රය කියන එක ඉතාම ගැඹුරු සූත්‍රයක්. ප්‍රශ්න තියෙකේ තියෙන්නේ ඒ දේවතාවෙක් ඇහිලා අහනවා උභාක උපමාවකින් ප්‍රශ්න 15ක් වෙන කෙනෙකුට ඒකට උත්තර දෙන්න බෑ ඉහිලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. නමුත් ඒක කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට කිව්වේ මොකද කියලා අපි හිතුවොත් අන්න අර උන්වහන්සේගේ අරහත්ත්වයට කර්මස්ථානයක් වෙන්නේ නැති එක. උන්වහන්සේගේ විචිත්‍ර කතිකත්වයට කර්මස්ථානයක් වෙන්නේ නැති. අපි එහෙම හිතන්න ඕන. ඒකෝර මේ ධර්ම කතා තුළින් අපි වරාත් උත්සාහවත් වෙන්න ඕන. බුද්ධ කාලයේ අපි බොහෝ අවස්ථාවල පෙන්වුම් කරන්නේ උපාසිකාවෝ වේවා උපාසකයෝ වේවා බුද්ධ කාලයේ සිහිපත් කරගත්තාම දැන් යන්නේ අනිත් පැත්තේ මේ කාලේ බැරි කියන සංඥාවට කඩලා දාලා හැකි සංඥාව උපදවාගෙන කාරණේ ඇත්ත තමයි දහසක් බාධක අර කියාපු අර නවීකරණ අර රැල්ල තුල. නමුත් යම් කෙනෙක් නුවණින් කල්පනා කරලා අනවශ්‍ය දේවල් අතහැරලා වැදගත් අවශ්‍ය දේවල් කිට්ටු කරගෙන මේ කෙටි ජීවිත කාලය තුල උත්සාහ ගන්නවා නම් ආයි කල් දාන්නේ නැතුව ඒ බලාපොරොත්තු නුත් මාර්ගයට ළඟා වෙන්න පුළුවන් වෙනවා. එතකොට අන්න ඒක නිසා මේ පින්තුන් අර අද දිනත් අර තම තමන් ඒ වටිනා ශීලයක් සමාදන් වෙලා ඒවා හෙලා දකින්නේ නැතුව අපට සීලාදී ගුණ ධර්ම අවශ්‍ය නැහැ අපට පුළුවන් මාර්ගඵලවලට පණින්න කියලා හිතන්නේ නැතුව එදිනදා ජීවිත රටාවෙන් වේවත් වෙලා එක දවසක් හෝ අර රහතන් වහන්සේලාගේ ප්‍රතිපදියට නැඹුරු වීම වශයෙන් වටිනා ශීලයක් සමාදන් වෙලා ඊළඟට මේ දවස අද ඒ වෙනුවෙන් තමන්ගේ යම් කිසි බණ භාවනාවක හිතියෝ දාගෙන ඉඳලා එබඳු අවස්ථාවකයි ධර්මය හරියට තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ අපි කියාපු වචන ටිකත් එක පැත්තකින් අර තමන්ගේ දෘෂ්ටි වල අඩුපාඩුකම් තියෙනවා නම් සම්‍යක් දෘෂ්ටි ඒව හරිගස්ස ගන්න මේ රාජඤ්ඤාගේම වචන පාවිච්චි කරන්න ඕන. මම මෙහෙම පාපක දෘෂ්ටියක් කියන ඉඳලා කුමාරකාශ්‍යප රහතන් වහන්සේ නිසායි අපායට යන්නේ හිටි මම මේ විදිහට දිව්‍ය ආත්ම භාවයක් ලැබුවේ කියනන්නේ ඒක කල්පනා කරගෙන දාන සීල භාවනා කියන ඒ තුනේම වටිනාකම තේරුම් ගන්න ඕනේ මේ කියාපු ධර්ම කතා වාශයෙන්. එතකොට මේ හැම එකක්ම කරන්නේ මේ අපේ කෙටි ජීවිත කාලය තුළ. මොකද මේ අවස්ථාව ගිහිල් ගියොත් ඊළඟට ගිහිල්ලා උපදින තැනකින් දැන් බොහෝ දෙනා ඇත්ත වශයෙන් බයට කල්පනා කරන්නේ කොහේ ගිහිල්ලා උපදිනවද දන්නේ නැත්ත වශයෙන් නැවත උත්පත්තිය කියන එක සත්‍ය දෙයක් නම් අර ඒක භයානක තමයි බුදුදහම පෙන්වන්නේ. යටත් පිරිසෙන් සෝවාන් වුණොත් ජීවිතයේ සංසාරය එකක් දහම් මැස දහම් මැස පහළ වීමේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන්නේ. ඒ දහම් මැස පහළ වුණාට පස්සේ අපායට යන්න සුදුසුකම නැතිනෝ, තිරිසන් ලෝකයට යන්න සුදුසුකම නැතිනෝ, සක්කාය දිට්ඨිය නැති වීමෙන්. එතනයි රහස. යන්න එක නිසා ඒ ධර්ම දහම් මැස පහළ වීම ප්‍රමාණයෙන්මත් සංසාරයේ මහා දුක්ඛ ස්කන්ධරාගේ මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙනවා. අන්න ඒ වන් කල්පනා කරගෙන බැරිය කියලා සංඥාව ඉවත් කළ හැකි සංඥාව උපදවාගෙන මේ ධර්මාගේ තව තවත් ධෛර්යමත් යාමට මේ අද දින පවත් උපදීනාතු උපකාරවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. ප්‍රාර්ථනා කරගෙන මේ වෙනද වගේම අර අපි නිරන්තරයෙන් කියන ආකාරයට අවීචයේ සිට අකිනිටා දක්වා යම් තාක් සත්‍ය කෙනෙක් බව ධර්ම දේශනාවනේ ධර්මාශ්‍රයණය කුසලයක් අනුමෝදන් වීමට කැමති නානුමෝදන් වීමට මේ බලාපොරොත්තු මේ උත්තම ආර්ථයේ ඒ ප්‍රාර්ථනීය බෝධිකින් සාක්ෂාත් කර ගණිත්වා අපි ප්‍රාර්ථනා වෙත මේ ගාථා කියන්නේ එත්තාවතා චාම්හි සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨාදි භුම්මට්ඨා දේවානාද පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාදි බුම්මට්ඨා දීවානාගාමී අනුමෝදිත්වා රක්ඛන්තු දේශ ආකාශට්ඨාදි බුම්මට්ඨා දුක්ඛපත්තා ච නිදුක්ඛා භයප්පත්තා දුක්ඛපත්තා නිදුක්ඛාභ දුක්ඛපත්තා නිදුක්ඛාභ අපත්තා සෝකපත්තා නිසෝකා හුතු සම්බේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම සතං සමාදුන හුතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේ සතං සමාගමෝහතු යාමි ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝහතු යාමි සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සෝති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සෝති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සෝති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති නීරච අතෝ නිබ්බාන සම්පති නාති සමිච්ඡතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.